SBS Audio is supported by advertising.
At Kroger, an annual Boost membership just got even better. Now you can choose from Disney Plus with ads, Hulu with ads, or ESPN Plus on us when you sign up. Plus, enjoy unlimited free delivery, double fuel points, exclusive offers, and free items. Sign up for a Boost membership today. It's an easier way to save, including new streaming options to relax with while we deliver your groceries. Kroger, fresh for everyone. Restrictions apply. See site for details.
ඔබරැඳ සිටින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැන ගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙබ අඩවයට
ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමගෙන්
ලංකාවේ දේශපාලනයේ මොකද වෙන්නේ බොහෝ දෙනෙක් බොහොම විමසිල්ලෙන් සිටින්නේ මේ අලුත් පාලනයත් එක්ක. ඉතින් මේ දවස්වල ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ඉන්නවා, මෙල්බර්න් නුවරට පැමිණිලා සිටිනවා ශ්‍රී ලංකාවේ ප්‍රධාන විපක්ෂය සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්සත්තනායක මහතා. ඉතින් අපි ඔහුත් එක්ක කෙටි කතාබහකට දැන් යමු වෙනයි සූදානම් වන්නේ. අයිබෝවන්, අපි දන්නවා ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන ඒ වගේම මේ නව පාලනයට මුහුණ දීමු දිසා විපක්ෂ කණ්ඩායම් විවිධ අයුරින් සංවිධානගත වෙමින් සිටිනවා. පෙබරවාරි 5 වෙනිදා ශ්‍රී ලංකාවේ ප්‍රධාන විපක්ෂයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන පක්ෂ අතර සාකච්ඡාවක් පැවැත්වුණා. මොකද එතනදී වුණේ? මොනවද සැලකිල්ලට අරගෙන තිබුණේ?
ඇත්තටම විපක්ෂයේ ප්‍රධාන පක්ෂ අතර සාකච්ඡාවක් ආරම්භ වෙලා තිබෙනවා. ඒකට හේතුව තමයි අපි ඉදිරියේ මොන දෙන තත්ත්වයන් පිළිබඳව, විශේෂයෙන්ම එන මැතිවරණ, ඒ වගේම ප්‍රජාතන්ත්රවාදී ක්‍රියාදාමයේ තහවුරු කර ගැනීම වැනි කාරණාවලදී එකට වැඩ කරන්නේ කොහොමද කියන සාකච්ඡාව. ඒක ආරම්භයක් විතරයි. ඉදිරියේ තව ගොඩක් අවස්ථාවල අපි හම් වෙන්න තියෙනවා, තව එකතු කරගන්න තියෙනවා. ඒ සියල්ල සඳහා දැනට ඉන්න පක්ෂ නායකයන් එක අදහස් හුවමාරුවක් ඒ විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණේ.
ඔව්, දැන් එහෙම කතාවක් වෙන්නත් යම්කිසි හේතුවක් බලපාන්න ඕනේ. මොකක්ද ඒ යට තියෙන තත්ත්වය?
මේ වෙනකොට ආණ්ඩුවේ යම් මර්ධනකාරී තත්ත්වයක් අපිට පේනවා. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ ප්‍රකාශ, ඒත් එක්කම ආණ්ඩුවේ හැසිරීම, ඒත් එක්කම ආණ්ඩුවේ තියෙන අති බහුතරය පාවිච්චි කරමින් යම් ආකාරයක තර්ජනාත්මක ස්වරූපයක් අපිට පේනවා. ඒ නිසා විපක්ෂයේ හැමෝම එකට එකතු වීමත්, ඒ වගේම එකතු වෙන්න ඉන්න කණ්ඩායම් එකට එකතු කර ගැනීමනත් අපි වේදිකාවක් හදන්න ඕනේ. ඒ වේදිකාව නිර්මාණය කිරීමේ මූලික අදියර තමයි මේ පටන් අරගෙන තිබෙන්නේ.
එහෙම නැතුව මේ අර විපක්ෂ කණ්ඩායම් වර්තමාන මේ අනුර පාලනයට බය වෙලාද? ඒ වගේ තත්ත්වයක්?
අනුර පාලනයට බියවීමක් හෝ නැත්තම් වෙනත් ආකාරයක කාරණාවක් නෙවෙයි. අපිට පේනවා ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව අභියෝගයක්. ඒ අභියෝගයේ අති බහත් බහුතරය නිසා එල්ලවිය හැකි වගේ හැඟීමක් අපිට තිබෙනවා. මොකද පාර්ලිමේන්තුවේ 159ක් කියන්නේ 3/2 බලයක් ආණ්ඩුවට තිබෙනවා. ඒ බලය කොයි විදිහට පාවිච්චි වෙයිද කියලා තාමත් හිතා ගන්න බැහැ. ඉතින් ඒක අවිතු විදිහට පාවිච්චි වෙනවා නම් එතෙන්දි කොහොමද අපි පෙනී සිටින්නේ කියන කාරණාව ඉතා වැදගත්.
ඔව්, එතකොට දැන් මේ ලංකාවේ ඇති වෙලා තියෙන මේ අලුත් දේශපාලනික ප්‍රවණතාව, සරලත්වයත් එක්ක යන ගමන, එතකොට දේශීය ආර්ථිකේ නගා සිටීම උදෙසා අපි දන්නවා ආණ්ඩුවට වැඩි කාලයක් ලැබුණෙත් නැහැ. තාම අපිට තාම හරියට කියන්න බෑ ඒක සාර්ථක වෙයිද නැද්ද කියලා. නමුත් මේ තියෙන ප්‍රවණතාව සම්බන්ධව අපි දකිනවා ලාංකේය දේශපාලනයේ ටිකක් අමුතුම ආකාරයේ පෙරලියක්, නිහඬතාවයකුත් එක්ක. දැන් ඉස්සර වගේ පුංචි දේවල් වලටත් ලොකු කතාබහ ඇති වෙන්නේ නැහැ. දැන් අපි ලංකාවත් එක්ක කතාබහ කරද්දි ලංකාවේ ජනමාධ්‍ය පවා කියන අපිට මේ නිවුස් හොයාගන්නත් සමහර වෙලාවට හරිම අමාරුයි. මොකක්ද මේ ඇතිවෙලා තියෙන දේශපාලනික පෙරලිය, භූමියේ තත්ත්වය කොහොමද?
ඇත්තටම වෙනසක් තමයිනේ ඇති උනේ. මොකද සම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැරව අලුත් කණ්ඩායමක් රටේ බලය ලබා ගත්තා. ඉතින් මේ බලය ලබා ගන්නකොට හුඟක් පොරොන්දු මේ රටේ ජනතාවට දුන්නා. විශේෂයෙන්ම ජනතාවගේ පැත්තෙන් කල්පනා කළේ ඒ සියලු දේශපාලන පක්ෂ නොකර දේපල් වර්තමාන ආණ්ඩුව කරයි කියලා. ඉතින් ඇත්තටම ආණ්ඩුව පහුගිය මාස 4 අනුගමනය කරපු ක්‍රියාපරිපාටිය නම් ඒ පොරොන්දු ඉටු කිරීමටවත්, මහත් වූ බලාපොරොත්තු ඉටු කිරීමටවත් හේතුවක් වුණ බව පේන්නේ නැහැ. දැන් අර පරණ කතාවක් තියෙනවානේ, හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියලා. ඒක නම් මේ ආණ්ඩුවෙන් පේන්නේ නැහැ. කොහොමුණත් යම් නිහඬතාවයක් තියෙනවා, ඒක ඇත්ත. ඒත් ආණ්ඩුවේ කාලය තාම මාස 4. ඉතින් අපි ටිකක් බලන්න ඕනේ, ඒක ඇත්ත. හැබැයි ආණ්ඩුව අනුගමනය කරපු ක්‍රියාපරිපාටියේ මූණ දුන්නු අභියෝග ඇත්තටම එකින් එක අහපු හැරල බැලුවොත් ඒගොල්ලෝ සාර්ථක කරගන්න තියෙන උනන්දුව උත්සාහය අපිට දකින්න අමාරුයි. ඒකට හේතුව වෙන්න පුළුවන් පළපුරුදු නැතිකම, අධ්‍යක්ීම් නැතිකම සහ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම සඳහා සාමූහිකත්වයක් නොමැතිකම් වගේ දේවල් පේනවා. ඉතින් අපි තව ටිකක් බලමු. මොකද කල් වැඩි තමයි අපිට ඕනවට වඩා විග්‍රහයක් කරන්න. නමුත් අවුරුද්දක් එකහමාරක් ගියාට පස්සේ අපිට මේ කතන්දරේ සනාථ කරගන්න පුළුවන්.
එමනම් ඇයි මේ රනිල් සජිත් එකතු වෙලා විපක්ෂයේ බලගන්වන්න උත්සාහ කරන්නේ?
ඒක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයේ එකක්නේ. දැන් මේකේ කොටස් කීපයක් තියෙනවානේ. එතකොට ආණ්ඩුවට පක්ෂ වෙන කණ්ඩායමක් සහ ආණ්ඩුවට විපක්ෂ වෙන කණ්ඩායමක්, ඒක ප්‍රතිපත්තිමය කාරණාවක්. ඉතින් අපි හිතුවා විපක්ෂයේ අය බෙදිලා සිටීම අපි දැක්කා ජනාධිපතිවරණයේදීත් වෙච්ච ලොකුම පාඩුවක්. ඒ නිසා විපක්ෂයේ එකම මතයක් දරන කණ්ඩායම් එකට එකතු කර ගැනීම අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයත්, ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයත් කියන දේශපාලන ව්‍යාපාර දෙක එකම ප්‍රතිපත්තිය කරපු කණ්ඩායමක්. එතකොට ඒ දෙගොල්ල වෙන් වෙන්ව සිටීමට වඩා එකතු කර ගැනීම දේශපාලන වශයෙන් හයියක් ලබා ගන්න පුළුවන්. ඒ ගැන හිතලා තමයි අපි හිතුවේ විපක්ෂයේ සියලු දේශපාලන මතිමතාන්තර තියෙන අය එකට එකතු කරගන්න. ඒකෙදිත් අපි NPP විරෝධීව දැනට ගොඩනගෙන ඒ කණ්ඩායම් වලටත් ආරාධනා කරමින් ඉන්නවා අපිත් එක්ක එකට එකතු වෙමු කියලා.
ඔව්, දැන් අපි දැක්කා සාකච්ඡාවට කීපයක් පවත්වුණා ප්‍රධාන නායකයෝ දෙන්නා, කියන්නේ රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස හැරෙන්නට පක්ෂ දෙක එකතු වෙලා යම් සාකච්ඡා පවත්වුණා. අපිට පොඩ්ඩක් කියන්න ප්‍රගති, මොකද ඔබත් ඉන්නවා ඒක කණ්ඩායමක නායකයෙක්, මේ සමාජිකයෙක්
විදිහට. ඔව්, එක්සත් ජාතික පක්ෂය සහ සමග ජන බලවේගය එකට එකතු විය යුතුයි කියලා බිම් මට්ටමේ ලොකු හඬක් තිබෙනවා. ඒක ඇත්තම කතාවක්. ඒතොර UNP කාරෝ සහ SJP කාරෝ කියලා දෙකට බෙදීම තවත් තුන්වෙනි පාර්ශ්වයකට වාසියක් වෙනවා. ඒක වුණා ජනාධිපතිවරණය. ඒ නිසා බිමේ තියෙන ලොකු හැඟීමක් උඩට ප්‍රකාශ වෙනකොට පක්ෂ දෙකම තීරණය කරා අපි සාකච්ඡාවකින් යම් එකඟතාවයක් ඇති කරගන්න පුළුවන්ද කියලා උත්සාහ කරමු කියලා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ කොත්යාධිකාරී මණ්ඩලයත්, ඒ වගේම සමග ජන බලවේගයේ කොත්යාධිකාරී මණ්ඩලයත් දෙගොල්ලම නිල වශයෙන් කණ්ඩායම් දෙකක් පත් කළා. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝල මහත්මියගේ ප්‍රධානත්වයෙන්ුත්, සමග ජන බලවේගයේ රංජිත් මද්දුම්බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්ුත් පත් කළා. මමත් ඒකේ සමාජිකයෙක් හැටියට ඉන්නවා. අපි වට හතරක් සාකච්ඡා කළා. අපි ඇත්තටම සාකච්ඡාව ආරම්භ කළේ ඉදිරි ජාතික මැතිවරණයක් ඉලක්ක කරලා. එතකොට ජාතික මැතිවරණය කොහොමද අපි එකම වේදිකාවකට එන්නේ? එතකොට ඒ ඉලක්ක කරලා අපි පටන් ගත්තත් දැන් පළාත් පාලන මැතිවරණය ඇවිල්ලා තිබෙනවා. ඒත් අපි න්‍යායපත්‍රික පුංචි වෙනසක් ඇති කළා. ඒක තමයි පළාත් පාලන මැතිවරණය අපිට මූණ දෙන්න තියෙන කෙටිම මැතිවරණ නිසා ඒ මැතිවරණයට ඉස්සෙල්ලා අපි මූණ දෙමු කියලා. දැනටත් පළාත් පාලන මැතිවරණය ගැන අපි යෝජනා දෙකක් සාකච්ඡා කරමින් ඉන්නවා. එකක් තමයි කොහොමද අපි පළාත් පාලන ආයතන 340න් තෝරාගත්ත කීපයකට එකට තරම් කරන්නේ. තවත් අවස්ථාවක් තව යෝජනාවක් තිබෙනවා. ඒක තමයි 340න් සෙසු බහුතරය අපි වෙන්වෙන්ව තරම් කරත් එකට එකතු වෙලා සභාවල් පිහිටවා ගැනීම සඳහා විශ්වාසය නැත්නම් අවබෝධයක් ඇති කරගන්නු කියලා. ඒ කාරණා දෙක තමයි දැන් සාකච්ඡාවට යන්නේ. මේ දෙකම අවසාන වශයෙන් නායකව දෙපළත් කතා කරලා එකඟ වෙන්න ඕන, කෘත්‍යාධිකාරී මණ්ඩලත් එකඟ වෙන්න ඕන. දැන් තියෙන්නේ සාකච්ඡා මට්ටමේ අපි උත්සාහ කරනවා මේ එකඟතාවයේ මුලින් ඇති කරගන්න. ඒතොර අපි දෙගොල්ල අතර අවබෝධය ඇති කරගන්න පුළුවන්.
ඒතොර දැන් විපක්ෂයේ විදිහට සජබේ හඳුනාගෙන තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක කොයි පළාත් පාලන ආයතන වලට එකතු ගියොත් වාසිද, කොයි පළාත් පාලන ආයතන සඳහා වෙන්ව තරඟ කළොත් වාසිද කියලා බිම් මට්ටමේ හඳුනා ගැනීම කළා තියෙනවා.
අපි කෙටි ලයිස්ට්ුවක් හදලා තියෙනවා, ෂෝට් ලිස්ට් කරලා තියෙනවා කියලා කියන්නේ. ඒක අනුව අපි ඇත්තටම සාකච්ඡා වුණ එකගතාවයක් නෙවෙයි මේක, අදහසුවමාරුවක්. අදහසුවමාරුවේදී අපි සාකච්ඡා කළා කොළඹ, මහනුවර, ඒ වගේ කුරුණෑගල, ඒත් එක්කම නුවරඑළිය, මේ වගේ ප්‍රධාන නගර සභා සියල්ල අපි එකට තරඟ කරන්න පුළුවන් දෙක උත්සාහ කරමු එක ලයිස්ට්ුවක් දාලා. එතකොට දෙගොල්ලන්ගේ අපේක්ෂක තීරණය කිරීම ඒ පක්ෂ ජනාධිපතිවරණයේදී වගේ ලබාගත් අනුපාතය ගැන හිතලා දාමු. මෙහෙම නැත්නම් 50යි 50යි නෙවෙයි. ඒ අනුව තෝරගම් වගේ සාකච්ඡාවල් කරලා තියෙනවා. සෙසු සියලු පළාත් පාලන මැතිවරණ අපි වෙනම තරම් කරන් තමයි සාකච්ඡා කළේ. ඒක අවසාන තීරණයක් නෙවෙයි, අදහසුවමාරුවක් විතරයි.
නැතුර මේ සිලින්ඩරේට මොකක්ද වෙන්නේ? අනේ මේ සිලින්ඩරේට එක තුනේ අනාත වෙලාද
තියෙන්නේ? නෑ, සිලින්ඩරේ කියන්නේ తాවකාලික මැතිවරණ සඳහා తాවකාලිකව ඇති වෙච්ච එකඟතාවයක් නේ. ඒක දේශපාලන පක්ෂයක් හෝ ව්‍යාපාරයක් නෙවෙයි. සිලින්ඩරේට අදාළ දේශපාලන පක්ෂයක් තියෙනවා. ඒක රවි කරුණානායක මහතා මෙහෙවන දේශපාලන ව්‍යාපාරයක්.
නමුත්
නව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහය. නමුත් ඒක නෙවෙයි, එක්සත් ජාතික පක්ෂ තමයි ප්‍රධාන පක්ෂය. ඒත් එක්කම SJP එක තමයි අනිත් පක්ෂය. අපි මේ දෙකොල්ල සිලින්ඩරේ ඉන්න කණ්ඩායමක් ඉන්නවා. දැන් අපි උදාහරණයක් හැටර ගත්තොත් එහෙම, දැන් ඔය පොහොට්ටුවේ ඉඳලා සිලින්ඩරට එකතු වුණු කීප දෙනෙක් කියනවා ඉතාම හොඳයි. අපි විශ්වාස කරනවා දැන් ඔය කාංචන විජේසේකර වගේ අය, සේමසිංහ වගේ අය, ඒත් එක්කම වෛද්‍ය පතිර්ණ වගේ අය, ඒ වගේ කණ්ඩායම් ගැනත් අපි අදහස් යොමු කරලා තියෙනවා. කියන්නේ ඒගොල්ලෝ පොහොට්ටුවේ කියලා එළවලා දාන්න නෙවෙයි, ඒ අයගෙමුත් හොඳ අය මේ අපේ සන්ධානයට එකතු කරගන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳවත් අදහස් ඇවිල්ලා තිබෙනවා.
ඔව්, දැන් මේ වෙනකොට අපි දකිනවා මේ ඉදිරි පළාත් පාලන මැතිවරණය දල වශයෙන් දැන් මේ වෙනකොට අපිට ආරංචින අප්‍රේල් මාසයේ 8 වෙනිදා වගේ දවසක පැවැත්වෙන්න ඉඩ තියෙනවා කියලා. දැන් සජබයි කොහොමද බිම්මට්ට මේ සූදානම?
සජබ දැනටමත් අපි අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා නාම යෝජනා කැඳවීම ආරම්භ කළා. ඒක අපි මේ ඒකාබද්ධව සාකච්ඡාවට බාහිරව වෙනම අපි අපේක්ෂකයන් අයදුම්පත් එවන්න කියලා තියෙනවා. දිස්ත්‍රික් නාම යෝජනා මණ්ඩල පත් කළා තිබෙනවා, අභියාචනා මණ්ඩලයකුත් පත් කළා තිබෙනවා. ඉතින් අපි කඩිනමින් මේ වැඩේ කරන, අපිට බලාපොරොත්තු වෙන්නේ පෙබ්‍රවාරි මාසයේ අවසන් වෙන්න ඉස්සෙල්ලා මේ මූලික පියවර ටික ඉවර කරන්න. එතකොට යම් ආකාරයකින් අපි එක්සත් ජාතික පක්ෂය සමග එකගත්වයක් ඇති වුණොත් ඒ අනුව එජස් වෙන්න අපි ලෑස්ති. නමුත් අපි දැනට බිම්මට්ටම එක් කරලා තියෙනවා. ඊළඟට දැන් අපේ ප්‍රධාන ක්‍රියාකාරීන් ධනවත් කිරීම සඳහාත් ජනම් හමු සහ අර ක්‍රියාකාරීන් ධනවත් කිරීම වැඩසටහනුත් ආරම්භ වුණා. අපි නාම යෝජනා පත්‍ර අඩුම ගානේ මාර්තු මුල වෙනකොට අවසන් කරන්න යන්නේ. මොකද සති 4කට පස්සේ තමයි මැතිවරණ එන්නේ. දැන් මේ විදිහට නම් නාම යෝජනා බාර ගැනීම බොහෝ විට මාර්තු 2 සතියේ සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒ අනුව ලෑස්ති වෙනවා. මා අප්‍රේල් 8 නම් මැතිවරණේ. අපි අප්‍රේල් 8 වෙනිදාට මැතිවරණයට සූදානම්.
ඔව්, පසුගිය සතියේ ඉරිදා පොහොට්ටුව පැත්තෙන් ආරම්භ කළ ජනහමු වැඩසටහන නාමල් සමග ගමින් ගමට කියලා. අනුර මේ වෙනකොටත් ජනාධිපතිවරයා විදිහට වෙනස්ම ගමනක යනවා. මොකද අපි මීට කලින් දැක්කේ නැහැ ලංකාවේ ජනාධිපතිවරු පුංචි ඡන්ද ඉලක්ක කරගෙන මැතිවරණ ව්‍යාපාර මෙහෙයවීම සඳහා වේදිකාවට නගිනවා. නමුත් මේකත් වෙනස් ප්‍රවාහයක් ලංකාවේ. අනුර ආරම්භ කළ තියෙන සුහදහමු ව්‍යාපාරයක්. දැන් සජිත්ගේ මොකද වැඩසටහන?
ඇත්තටම මේ මැතිවරණය ඉතා තීරණාත්මකයි. තීරණාත්මකයි කියලා පුංචි මැතිවරණයක් තමයි. රටේ පාලන බලය වෙනස් වෙන්නේ නැහැ. පළාත් පාලන මට්ටමේ මැතිවරණයක් නේ. හැබැයි මේ මැතිවරණේ ආණ්ඩුවට ඉතා වැදගත්. මොකද ආණ්ඩුවට තිබුණු අසීමිත බලය කොයි විදිහටද ජනතාව තක්සේරු කරන්න කියන කාරණාව සහ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව, නැත්නම් ආණ්ඩුව මේ වෙනකොට හැසිරිච්ච ආකාරය පිළිබඳව සහ ජනතාවට ඒ සමීප වෙච්ච ආකාරය පිළිබඳව යම් ආකාරයක ඉඟියක් දෙන මැතිවරණයක්. ඉතින් ආණ්ඩුව ටිකක් මේ ගැන සැලකිලිමත් බව පේනවා. ඒ නිසා ආණ්ඩුව පැත්තෙන් මේ විවිධ ආකාරයෙන් උත්සාහ කරන්න පුළුවන් මේ තිබුණු ජනමතය රැකගන්න. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්මයාත් ආරම්භ කළා ගමින් ගමට යන ව්‍යාපාරයක්. අපේ ප්‍රධාන ක්‍රියාකාරීන් හම්බෙන්නේ ඒක දැන් ගිය සතියේ ඉඳලා ආරම්භ වෙලා ඒ වැඩ කටයුතු කරනවා. මම දන්නවා, මට මතකයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති වෙලත් මේ වගේම ගම සමග පිළිසඳරක් කියලා අලුත් වැඩසටහනක් පටන් ගත්තා. ඒක ජනාධිපතිවරයෙක් යම් ආකාරයක අර මහජනයාට සමීප වෙන්න ඒ වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. නමුත් සීමිත පිරිසක් එක්ක. ඒක සජබෙත් ආරම්භ කළා. විශේෂයෙන්ම මැතිවරණ ඉලක්ක කරලම අපි මේ වැඩසටහන පටන් ගන්න තිබෙනවා.
ඔව්, දැන් අපි ලංකාවේ මේ වෙනකොට තියෙන දේශපාලනික කිවිීම් පිළිබඳව කතා බහ කළා. මේකෙත් අපි යම් පරිණාමයක් දකිනවා. මේ කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් රතු කියන පිරිස් දැන් ටිකක් අඩුවේගෙන යන ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වෙලාවට ඒ තැන බලලා, ඒ අවස්ථාව බලලා තමන්ගේ තීරණ ගන්න බහුතර පිරිසක් ඉන්නවා දැන්. දැන් එහෙම ගත්තාම සජබි මේ වෙනකොට තියෙන දේශපාලනික කියවීම කොහොමද මේ අර ඔය මම සඳහන් කරපු ස්ථිරවම පක්ෂයකට ගැති නොවන පිරිස් ආමන්ත්‍රණය කිරීම
සඳහා? ඒක හරි. මොකද ලංකාවේ දේශපාලනේ අර කලින් තිබුණු සම්ප්‍රදායික තත්ත්වය වෙනස් වෙලා තිබුණා. ඒක වෙනස් වෙන පටන් ගත්තේ 2015. මට මතකයි 2015 තමයි අර මැද ඉන්න කොටස, ඒ කියන්නේ ඔය පා වෙන ඡන්දදායකයන් කියලා කියන්නේ, ඒ ගොඩ එන්න වැඩි වෙලා තියෙනවා. ඉස්සර එහෙම නෙවෙයි. ප්‍රධාන පක්ෂ දෙකට 30 වගේ ගියාම ඉතුරු 40 පා වෙන ඡන්දදායකයන් වගේ තිබුණා. නමුත් 2015 ඇති වෙච්ච ආරම්භය 2015 මේ ගොඩ තවත් සුවිශේෂ ලෙස වෙනස් වුණා. 50-50 වගේ වෙන්න පටන් ගත්තා. දැන් මම විශ්වාස කරනවා මේ අලුත්ත්වයේ 2024 ජනාධිපතිවරණය වගේ ගත්තාම මේ ජනාධිපතිවරණයේ පාවෙන ඡන්දදායකයන් ගොඩ 60% විතර වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ අවස්ථාවල ඒ ඉදිරිපත් වන ප්‍රතිපත්තීන් යම් ආකාරයක දේශපාලන වේදිකාවේ කරන කතාබහ ඒ වගේ දේවල් අනුව වෙනස් වෙන එක. ඒක බැලුවම 60% විතර වෙලා. ඒක ඇත්ත ලංකාවේ ඡන්දදායකයන් ඒ සම්ප්‍රදායික තත්ත්වෙන් ගැලවිලා දැන් 2015 ආරම්භ වෙච්ච ගමන විශාල ලෙස පුළුල් වල ක්‍රියාත්මක වෙලා තිබෙනවා. ඒ නිසා මේක ටිකක් ලංකාවේ දේශපාලනෙත් උඩු යටිකුරු වෙලා තියෙනවා කිව්වොත් ඒක හරි.
ටිකක් උතුරට යන්න කැමති. උතුරේ ඡන්දදායකයාගේ තත්වය පිළිබඳව දකුණේ කියවීම පිළිබඳව කතා බහ කරන්න. මොකද අපි දැක්කා මීට කලින් ඡන්දවලදී විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛව, එසේත් නැත්නම් එක්සත් ජාතික පක්ෂයෙන් බිඳී ගිය ප්‍රධාන විපක්ෂය බවට පත් වුණු සජබේ මූලික කරගෙන තමයි ජනතා ඡන්ද ලැබුණේ. නමුත් පසුගිය මැතිවරණයේ ජනාධිපතිවරණයේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. අපි දැන් දකින ඊට පස්සේ වෙනමම දෙමළ ජනතාව මූලික කරගත්ත දේශපාලන ප්‍රවාහයක් නැගී සිටිනවා. මම දැක්කා ශ්‍රී ලංකාවේ නිදහස සමරන දවස පෙබ්‍රවාරි මාසේ 4 විශාල ජන රැලියක් සිංහ දජ ඔසවාගෙන උතුරු ප්‍රදේශයේ වීදි සංචාරය කළා. ඒක ඇත්තටම වෙනස් අත්දැකීමක්. ඔබට මොකද හිතෙන්නේ දැන් උතුරේ ජනතාවගේ ඡන්ද කියවීම මේ අනුරගේ ආගමනයත් එක්ක?
ඇත්තටම උතුරේ
පාඩුවක්ද?
උතුරේ දේශපාලන වශයෙන් හිර වෙලා තිබ්බ ඡන්දදායකයන්ගේ කොටසක් තිබුණේ. ඒගොල්ලෝ සම්ප්‍රදායිකවම ද්‍රවිඩ දේශපාලන ව්‍යාපාරවල ද්‍රවිඩ නායකයොත් එක්ක, ඒක මං හිතන්නේ ඒක LTT සංවිධානයේ ක්‍රියාකාරීත්වයත් එක්ක ඒගොල්ලොන්ගේ මනස නැත්තම් ඒගොල්ලොන්ගේ අදහස් උදාස් හිර කරගෙන හිටියේ. නමුත් ඒක පොඩ්ඩ පොඩ්ඩ නිදහස් වෙන්න පටන් ගත්තා. ඔබ කියනවා වගේම එක්සත් ජාතික පක්ෂයට සමග ජන බලවේගයට කාලාන්තරයක් තිස්සේ ටිකක් වාසිදායක තත්ත්වයක් තමයි එහි නිර්මාණය වුණේ. හැබැයි ඒ වගේම එතන ඇති වෙච්ච වෙනස තමයි සම්ප්‍රදායිකව තිබුණු දෙමළ පක්ෂවල තිබුණු තනත් යම් ආකාරයක විසිරීමක් ඇති වෙලා තිබෙනවා. ඒක අලුත් ප්‍රවණතාවයක්. ඒ කියන්නේ අලුතෙන්ම මේ ඡන්දදායකෙන්ගේ හැසිරීම උතුරේ දකුණේ කියලා වර්ගවාදී දේශපාලන ව්‍යාපාරේ ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඒක මම දැක්කා පාර්ලිමේන්තු මැතිවරණ ජනාධිපතිවරණ නෙවෙයි පාර්ලිමේන්තු මැතිවරණ දෙයත්තර මේ වෙනස විශාල ලෙස ඇති වුණේ. එක අතකට ඒක හොඳයි. මොකද හේතුව සිංහල දෙමළ මුස්ලිම් කියලා හිතලා ඒ සම්ප්‍රදායික ලෙස අපි සිංහල අපි දෙමළ අපි මුස්ලිම් කියලා ඡන්ද දෙනවට වඩා ජාතික දේශපාලනේ පිළිගත් දේශපාලන ප්‍රතිපත්තීන් වලට වෙනස් වෙනවා නම් ඒකෙත් හොඳ බැඳීමක් ඇති වෙනවා. ඉතින් මම ඒක නරකයි කියලා හිතන්නේ නැහැ. ඒක හොඳයි.
හැබැයි සජ්ජපිට පාඩුවක් නෙවෙයි.
ජනාධිපතිවරණයේදී අපිට එහෙම පාඩුවක් වුණේ නැහැ. ජනාධිපතිවරණ ඔවුන් හිටගත්තේ සජිත් ප්‍රේමදාස මැතිතුමයි. ඔක උනේ පාර්ලිමේන්තු මැතිවරණයේදී. පාර්ලිමේන්තු මැතිවරණයේදී තමයි උතුරේ ඡන්දවලත් යම් ප්‍රතිශතයක් ඇත්තටම NPP එකට ගියේ. ජනාධිපතිවරණයේදී ඒක ටිකක් කුඩායි. වැඩිම ප්‍රතිශතය හම්බුනේ SDB එකට.
හොඳයි. අවසාන වශයෙන් මෙල්බන් ඇවිල්ලා ඉන්නේ. මෙල්බන් ශ්‍රී ලාංකික ප්‍රජාව බොහෝ සෙයින් ලාංකීය දේශපාලනයට උනන්දුයි. නිතරම ලංකාව දිහා බලාගෙන ඉන්න ලංකාවේ දේශපාලනේ මේ ඇති වෙලා තියෙන අලුත් තත්ත්වයක් එක්ක මොනවද වෙන්නේ කියලා ඔබේ අත්දැකීම මෙල්බන් ජනතාවත් එක්ක බෙදා ගන්න
පුළුවන්. ලංකාවේ දේශපාලනය ගැන විදේශගත ශ්‍රී ලාංකිකයන් බැලුවේ වෙනස්ම කෝණයකින්. ඔවුන්ට ඕන වුණා බොහෝ විට මේ වගේ දියුණු රටවල ඉන්නකොට ඔවුන්ගේ අත්දැකීම් ඒ වගේම දකින දේවල් දිහා බලපුවාම ඊ වගේ වෙන්න ඕන ලංකාවත් කියලා. ඒ වගේ ලංකාව පරිවර්තනය වෙනවා නම් අපි හැමෝම සතුටුයි. ලංකාවේ දේශපාලන පරිවර්තනයන් එක්ක යම් ආකාරයක සුභවාදීව හිතන්න පුළුවන් නම් ඒ ගැන අපිත් සතුටු වෙනවා. විශේෂයෙන්ම හුඟක් අය හිතුවා මේ හොරකම දූෂණය සහ වංචාව ඒක පිටු දකින්න ඕන කියලා. අපි අද වත්මන් ආණ්ඩුවට කියන්නේ ඒ පිළිබඳව ජනතාව තුළ ඇති වෙලා තිබෙන සැකය අවිශ්වාසය නැති කරන්න නම් ඒ අවශ්‍ය නීතිමය පියවර ටික අරගෙන ඒවා ක්‍රියාත්මක කරන්න. අපිත් කැමති ඒවා දකින්න. මොකද රට ගොඩනගෙනවා දකින්න අපි හැමෝම කැමති. අපි දේශපාලන වශයෙන් වෙදිලා වෙන් වෙලා සටන් කරන්නේ යම් ප්‍රතිපත්තියක් මත. ඒතකොට ඒ ප්‍රතිපත්තිය පිළිගන්නවද නැද්ද කියන මට්ටමකට අනාගතයේ ඡන්දවලාවුත් ඇති. එතනින් එහාට ගිහිල්ලා වෛරී දේශපාලනේ හෝ එහෙම නැත්නම් පරිගැනීමේ දේශපාලනේ හෝ මේ රටට අවශ්‍ය නැහැ. ඒ නිසා අපි ජාත්‍යන්තරව ඉන්න සියලු දෙනාගේ ඉල්ලන්නේ විමසිල්ලෙන් අපි බලාගනිමු. මොකද අපි හැමෝගෙම ප්‍රාර්ථනාව රට යලි ගොඩනගෙනවා දකින්න. ඉතින් ඒක කරන්නේ නැත්තම් ඊළඟ සැරේට ඒ පිටුමද යමක් කියන්න අපි හැමෝටම පුළුවන් වෙයි.
අද මුහුණට මුහුණ අපි මුණ ගැහුණේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන විපක්ෂය සමග ජන බලවේගී ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ඔහුගේ මෙල්බන් ආගමනයත් එක්ක. අපි අලිත් මෙවැනි වූ කතාවකින් හමුවෙමු.
ඕස්ට්‍රේලියාවේ සිටින ඔබට ප්‍රවෘත්ති සහ වඩාත්ම වැදගත් තොරතුරු සමග ඔබව යාවත්කාලීන කරන SBS සිංහල දැන් SBS South Asian ඔස්සේ.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.